Question number 35, Honorable Rohana Bandara, to ask the Minister of Trade, Commerce and Food Security.
Pangahanagar Sabhavatthumani.
Honorable Minister.
Ayanna ekka guru gedara samajika oba samaga tawat idiri yana atpatrikawa mila kendawana dine 2029 wenne mase 15 wenada e wage ma tawat atpatrikawak 2020 12 wenne mase 3 wenna dinat e mila karan kendawala thiyena ayana deka 2029 wenne mase 15 wenna dina mila gan idiripat kala ayatana sankhyawa 9 ki e wage ma 2020 12 වෙනි මාසේ 3 වන දින මිල ගණන් ඉදිරිපත් කළ ආයතන සංඛ්‍යාව 3ක්. ඒ වගේම අයන්න 3 මිල ගණන් ඉදිරිපත් කරන ආයතනවල නම් සහ ලිපිණය ඇමුණු මේ එකේ දක්වලා තියෙනවා. ඒ වගේම 4 එක් එක් ආයතන විසින් අත්පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද මිල ගණන් ඇමුණු දෙකේ සඳහන් වෙලා තියෙනවා. මම හිතන්නේ කියවන්න ඕනේ මට දෙන්න පුළුවන් අවශ්‍ය නම් කියවන්නත් පුළුවන්. එසම ඉදිරිපත් කරන්නම්. ඒ වගේම ආයන්න ටෙන්ඩරයේ සයුර ප්‍රින්ටර්ස් වෙත ලබා දී නොමැත. එම නිසා 2 සහ 1 අදාළ නොවේ. ඇයන්න ඒ අනුව අදාළ නොවේ.
Honorable Member.
ගරු සභා ගරු අමතුමනි අද වෙනකොට ඔබතුමා දන්නවා මේ පහුගිය කාල සීමාව තුළ මේ සම්මකාර සමිතිය අක්‍රිය වෙලා තිබුණා මාර්තු මාසෙන් පස්සේ ක්‍රියාකාරීව තිබුණේ නැහැ. නිසා අද වෙනකොට විශාල ප්‍රමාණයක් ණය බලාපොරොත්තුෙන් බිලියන 5ක ප්‍රමාණ ණය අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ වගේම මේ සම්පකාර සමිතිය ඒ තත්ත්වයට කඩා වැටෙන්න හේතු වෙන්නේ මේකේ අකාර්යක්ෂම කාලණයක් පහුගිය කාල සීමාව තුළ සිද්ධ වෙලා තියෙනවා. විශාල දූෂණ ප්‍රමාණයක් මේ සම්පකාරය හරහා සිද්ධ වෙලා තියෙනවා. තමන්ගේ ප්‍රධාන මූලස්ථානයේ අලුත් වැඩියාවට යන තැන ඉඳලා කතරගම අලුතෙන් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම කියන කාරණා මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. මේ කියන කාරණා සියල්ලමත් විවිධ කාරණාත් එක්ක තගත්තාම අකාර්යක්ෂම පාලනය නැත්නම් විශාල දූෂණයක් මේ හරහා සිද්ධ වෙලා තියෙනවා කියන එක අද බොහොම පැහැදිලිව පේන කාරණයක්. ඒ නිසා තමයි අද මේකෙන් වරප්‍රසාද ලබා තමන්ගේ මුදලෙන් කැප කරලා මේකට සමාජිකත්වය ලබා දෙන 2,40,000ක් විතර ඉන්න ගුරුවරුන්ට අද මේකෙන් වරප්‍රසාද ලබා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් අද මේ අය පාලනයෙන් අයින් වෙලා තිබුණාට දැන් පහුගිය කාලේ මේ වගේ හරි විගණනයක් කළත් නැහැ. මේ විගණනයක සහ අනිත් පැත්තෙන් මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සහ ඉන්න සේවක මණ්ඩලයේ අද ගත්තහම මේ ආයතනය මෙරට විශාල මූල්‍ය ආයතනයක් තත්ත්වයට විශාල ව්‍යාප්ත වෙච්ච ආයතනයක්. ඒ නිසා මේකට નિયમિત පරිපාලනයක් ඇතිකරන සහ මේ පහුගිය කාලය තුළ මේක විනාශ කරන්න කටයුතු කරපු අයට යම්කිසි නීතිමය කටයුත්තක් කරන්න ඔබතුමාට හැකියාවක් තියෙද වෙනුවෙන් ඔබතුමා අවධානය යොමු කරලා තියෙනවද කියන එක තමයි දැනගන්න අවශ්‍යතාවය.
Honorable Minister.
ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා ප්‍රකාශ කළ පරිදි පසුගිය අවුරුදු ගණනාවක් අද අවුරුද්දක් දෙකක් නෙමේ දිගටම මේ ආයතනය පිළිබඳ විශාල ප්‍රශ්න ගැටු සාගත තත්ත්වයක් තියෙනවා. ඒ වගේම විශාල වශයෙන් උසාවි ගිහිල්ලා උසාවි නියෝග ඒ වගේම නීතිමය කටයුතු වල විශාල ප්‍රමාණයකුත් මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ නීතිමය පසුගිය කාලේ අධිකරණය මගින් යම් මේ තේරීපත් වූ අධ්‍යක්ෂ මණ්ඩලය අයින් කරලා අපි නිසා අපි අතුරු පාලක මණ්ඩලයක් දමලා දැන් අවශ්‍ය කරන වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම කිව්වාගේ ඒ කාලය තුළ ගුරුවරුන්ගේ ඒ ණය පහසුකම් ලබා දීම විශාල වශයෙන් පරක්කු වීමකුත් සිදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මම හැකි ඉක්මනින් එයාට උපදෙස් දුන්න අතුරු පාලක මණ්ඩලයට ඒ ගුරුවරුන්ගේ ණය ඉක්මනින් ලබා දෙන වැඩපිළිවෙල යන්න. ඒ නිසා මම විශේෂයෙන්ම මේක ඉතිහාසයේ තිබෙ දිගටම දේශපාලන පක්ෂවලට සම්බන්ධ අය තමයි මේකේ සභාපතිවරු දාලා තියෙන්නේ. මම මේ දැසරේ පළවෙනි වතාවට නීතිඥයෙක් කිසිම සම්බන්ධයක් නැතුව ස්වාධීනව කටයුතු කරන නීතිඥයෙක් ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයක් නම් කරලා තියෙනවා. එතකොට ඒ නිසා මම හිතන්නේ ඉක්මනින් අර ගුරුවරුන්ගේ තියෙන ණය සීමාවල් ඒක ණය ඉල්ලුම් පත්‍ර ටික ඉක්මනින් ඉවර කරගන්න වැඩපිළිවෙලකුත් ඒ වගේම මුදල් අවශ්‍ය කරන මුදල් ප්‍රමාණයක් මම හිතන්නේ මදි වීමක් තියෙනවා. මොකද ඒක ගොඩට ගැහුණු නිසා ඒක ගොඩ ගැහුණු නිසා යම් කාලයක්. ඒ නිසා ඒ සම්බන්ධවත් මුදල් ලබා දෙන වැඩපිළිවෙලට අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම කිව්වා නීතිමය කටයුතු ඒකේ අපි ඔඩිට් කරන එක සම්බන්ධවත් ඒ ඔඩිට් කරුවට පස්සේ යම් දූෂණ අක්‍රමිතා සිදු වෙලා තියෙනවා නම් අවශ්‍ය පියවර ගන්න කටයුතු කරනවා.
Honorable Member.
ගරු ඇමතුමනි අද විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන දැන් මේක පැත්තකින් අද වෙළඳපොලේ පාම් පිටි මිල දරා ගන්න බැරි විදිහට විලගිලා තියෙනවා. ඒ සාමාන්‍යයෙන් විකිණියුතු මිල වෙලා තියෙන 270 280 වගේ කම්පැනි මිල. හැබැයි අද වෙළඳ පොලේ මේක වක්‍රාකාරයෙන් රිංගලා යනවා. ඇසුරුම් කරපු දේවල් හරි අසුරුම් කරින්ම හරි මොකක් හරි එකක් කියලා දැන් බිත්තර වලටත් මේ ප්‍රශ්නෙමයි. පාම් පිටි සහ බිත්තර උපතුමාල 48 50 ගණන් පාලන මිල දාලා තියෙනවා. හැබැයි මොකක් හරි පැකට් එකකට දැම්මට පස්සේ මිලක් නැහැ. එතකොට හිතු අද 75 වෙනකම් ගිල දිනා ඇසුරුම් කරපු බිත්තරේ මිල. ඒ වගේම තමයි පාම් පිටි වලත් මේ 270 280 කියන මිල 420 ඉඳලා 450 දක්වා විවිධ ඇසුරුම් වල දාපුවාම මිල නියම වෙලා තියෙනවා. ඒ නිසා අද තොග වශයෙන් ගන්න කිලෝ 50 මිටි ගන්න නැහැ. අද මේ සුළු වශයෙන් ප්‍රකාශ මේ පැකට් කරලා ගිරිපුවාම තමන් හිතුව මනාපේට මිල වල ගිරිපුවාම අද පාන් නිෂ්පාදනය කරන බේකරි හිමියන් සහ හැම කෙනෙකුටම අනිපත බිත්තර පරිභෝගය ඇතුළු තව අනිකුත් ඒවටත් මේ ඇසුරුම් ඔබතුමාලා යම්කිසි ක්‍රමවේදයක් මම අහන්නේ මේ පාලන මිලක් ඇසුරුම් කරන්න පුළුවන් ඇසුරුම් කරපුවාම ඒකට යන්න පුළුවන් මේ පාලන මිලක් තියෙනවා නම් ඇසුරුම් කරපුවාමත් ඒකට පාලන මිලක් තියෙන්න ඕනේ කියන්නේ විවිධ විදිහට Tamanට හිතුමනා අපිට මිල නියම කරන්න බැරි වෙන්න මොකක් හරි ක්‍රමවේදයක් ඔබතුමාට සකස් කළ හැකිද මේක රෙවෙනියු ඔබ කොහොම කටයුතු කරන්නේ කෙසේද කියන එක තමයි දැනගන්න ඕනේ කොහොමද
Honorable Minister
ඔබතුමා කිව්ව වගේ ඇත්තටම පාම් පිටි පිළිබඳ අද පිට විශාල ප්‍රශ්නයක් තියෙනවා මොකද හේතුව පසුගිය කාලේ අපි අපිට අවශ්‍ය කරන මේ රටේ දේශීය සමාගම් දෙකක් තමයි 99%ක් මේ රටට අවශ්‍ය කරන පාම් පිටි නිෂ්පාදනය කරන්නේ චුට ඒ නිසා ඒ සමාගම් දෙකට විශාල ගැටලුවකට මුහුණ පාන්න සිදු වුණා මේ රටට ඒ තිරුංගු ඇටගෙන ගන්න අවශ්‍ය කරන මුදල් ඩොලර් ප්‍රමාණය නැතිවීම නිසා ඒ නිසා තමයි අපි වෙනත් විකල්ප වලට ගිහිල්ලා තිරුංගු පිටි ආනයනය කරන්න අවස්ථාව රටේ ආනයනය කරවන්න ලබා දුන්නේ ඒත් අපිට තවත් අපි ඒ වෙද්දිත් අපි ඒකිනුත් 90%ක් විතර අපි ආනයනය කරේ ඉන්දියාවේ. නමුත් දැන් මාසයකට එකහ මාලකට ඉස්සෙල්ලා ඉන්දියානු රජයත් තිරුංගු පිටි අපනයනය තහනම් කෙරුවා. ඒ නිසා අපිට තවත් විශාල ගැටලුවකට අපිට මුහුණ පාන්න සිදු වුණා. ඒ නිසා තමයි දැන් අපි ඩුබායි සහ තුර්කි රාජ්‍යයන් වලින් තමයි ආනයනය කටයුතු සිදු කරන්නේ. ඒ මාසයක් විතර මේ විශාල කාලයක් මේ තිරුංගු පිටි ආනයනය කිරීමට යම් කාලයක් ගත වෙනවා. ඒ අතරතුර අපිට වෙළඳපොළට තිරුංගු පිටි අඩුවක් සිදු වුණා. ඒ අනුව තමයි විශාල වශයෙන් මිල වැඩිවීමක් සිදු වුණේ. නමුත් දැන් මේ සතියේ මම දැන්ටත් අපි බැලුවා දැන්ටත් කන්ටේනර් 100ක් විතර දැන්ට මේ වරායට ඇවිල්ලා තිනවා මේ සතියේ ඉඳලා දිගටම තිරුංගු පිටි අපිට ආනයනය කරපු තිරුංගු පිටි ලැබෙනවා ඒ නිසා අනිවාර්යෙන් මිල පහතර වීමක් පහත වැටීමක් සිදු වෙනවා ඒ වගේම ඔබතුමා කිව්වා තිරුංගු පිටි සඳහා අපි පාලන මිලක් ලබා දීලා නැහැ ඒ අනුව අපිට තිරුංගු පිටි සහ පැකට් කර පිටි වලට කියන එකට අපිට පාලන මිලක් අපි ලබා දීලා නැහැ මොකද හේතුව පාලන මිලකට යනවා නම් අනිවාර්යයෙන් අපිට වහන්න මෙහෙ තියෙන්න ඕන. නමුත් අපි අර මිලකට යන්න තාම බලාපොරොත්තු නැති අපිට අවශ්‍ය කරන පිටි ප්‍රමාණය රට තුලට ගෙන්න ගන්න ඕන නිසා. ඒ නිසා තමයි මම හිතන්නේ අපිට මේ සතිය ඇතුළතදී පහම් පිටි මිල අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගෙන උතුරු විශේෂයෙන්ම උඩරට ප්‍රදේශවල ජනතාවටත් නාගරික ජනතාවටත් ඒ වගේම විශේෂයෙන් බේකර් හිමියන්ටත් මේ ප්‍රශ්නේ පසුගිය මාස කීපය තුළම තිබ්බා. ඉතින් අපිට මේ සතිය දෙන්න මම පුළුවන් ඉක්මනින් පාම් පිටි මිල අඩු කරගන්න කටයුතු කරනවා අනිවාර්යයෙන්ම රුපියල් 250 සීමාවට සති දෙකක් විතර යද්දී අපිට ගෙන්න ගන්න පුළුවන්.
Thank you. Question number 36 Honorable Basanta Yapa Bandara to ask the Minister of Irrigation.
ප්‍රශ්නය අහනවා ගරු නියෝජක කතානායකතුමනි.
Honorable Minister.
සභා මූලාසන ගරු සභාපතිතුමනි පිළිතුර ආ රෝමානු අංක 1 නැත අංක 2 ඒ රජයේ ඉඩම් මාත්‍යාපනතේ 75 රජය සතුය එනම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අවයත් නොවන බව ගලා බස්නා ජලපද්ධති අංක 3 නැත දැනට රජයේ අවහිරවීමක් සිදුව වාර්තාවක් කර නැති වුණත් තැනින් තැන දුර්වල තත්ත්වයන් තිබෙන බව වාර්තා වී තිබෙනවා අංක 4 2017 වර්ෂයේදී ව්‍යාපෘතියක් ලෙස ඇලමාර්ගය පිරිසිදු කොට රොන්මඩ ඉවත් කිරීම සිදු කර ඇති බව වාර්තාවේ තවද ඇලයුර ක්‍රමවත්ව සකස් කර එම ඇලමාර්ගය පිරිසිදු කිරීමට පිළිබඳව කඩිනමින් සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශීය සභා සභාපතිහට උපදෙස් ලබා දීමට කටයුතු කළා එමෙන්ම වැඩිදුර සොයා බැලීමේදී මෙම ප්‍රදේශයේ කඳු සහිත ප්‍රදේශයක් බැවින් භූවිද්‍යා හා පතල් කාර්යාංශය මෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින්ද මේ පිළිබඳව සොයා බලා බලන ලෙස මා ඉල්ලීමක් ඉදිරිපත් කරා. වගේම ආ අදාළ නොවේ.
ගරු
honorable member
නියෝජකාරක සභා සභාපතිතුමනි, ඇත්තම පිළමතලාව නගරය හා සම්බන්ධිතව තමයි මේ ඇලමාර්ගය ඒ ආශ්‍රිතව තමයි ගමන් කරන්නේ. අපි යෝජනා කරන්නේ ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, මේ ඇල මාර්ගය ඇත්තටම ප්‍රාදේශීය සභාවට හෝ වෙනත් ආයතනයකට කිසිදු වියදමක් කරන්න මුදල් ප්‍රතිපාදනයක් අයවැය යටතේ හෝ වෙනත් ක්‍රමවේදයකට වෙන් කරලා නැති බව තමයි අපිට දැනගන්න ලැබිලා තිබෙන්නේ. ඒ නිසා පිළමතලාව නගරයත් එක්ක තිබෙන මේ ඇල මාර්ගය අතිශයම වැදගත් ඇලමාර්ගයක් ප්‍රදේශයේ ජලය බැසෑම සඳහා සකස් කළ තිබෙන. අපි කියන්නේ මේකට වාරි මාර්ග දෙපාර්තමේන්තුව විදිහට මැදිහත් වෙලා මේක කරුණාකර නඩත්තු කිරීමේ කටයුතු කරන්න. එහෙම නැත්නම් මේක ප්‍රාදේශීය සභාවට මේ අදාළ මුදල් වෙන් කරන්න පුළුවන් නම් ඒ හරහා මේක කරන්න උත්සාහ කරන්න. ප්‍රාදේශීය සභාව සමහර වෙලාවට වර්ෂයකට වගේ එකවරක් පමණයි මේ සුද්ධ පවිත්‍ර කරන්නේ. නමුත් කුණු කන්දල් ගොඩනැගිලා ඒ විශාල වශයෙන් ඒක පරිසර හානියක් බවට පරිවර්තන වෙලා තිබෙනවා. මම කියන්නේ නෑ ඒ ඇත්ත වශයෙන්ම නාගරික ප්‍රදේශය තුළ ඒ ඇල ආශ්‍රිතව ඉදි කරලා තියෙන ඒවා ඉවත් කරන්න කියලා කියන්නේ නෑ. දැන් මේ වෙනකොට ඒවා විශාල වශයෙන් ඒ රක්ෂිත ප්‍රදේශත් ආවරණය වෙලා තිබෙනවා මේ ඉදිකිරීම. මම කියන්නේ මේක ඔබතුමා දක්ෂ අමාත්‍යවරයෙක් විදිහට මේකට මැදිහත් වෙලා වාරි මාර්ග දෙපාර්තමේන්තුව විදිහට මේ ඇල නඩත්තු කිරීමේ කටයුත්තු කරලා දෙන්න කියලා තමයි ඉල්ලීම අපි කරන්නේ.
Honorable Minister
ගරු මන්ත්‍රීතුමනි, මේ පිළිතුරේදී මට නිලධාරීන් විසින් අමාත්‍යංශයේ ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ මේ ඇල අපිට අදාළ ගැටලුවක් නොවන නිසා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයට යොමු කරමු කියලා. නමුත් ඔබතුමාට ඔබතුමා මේක පිළිබඳව අහනකොට අපි දන්නවා ඔබතුමාත් ලොකු උනන්දුවකින් මේ සම්බන්ධයෙන් කටයුතු කරද්දී මට අදාළ නොවේ කියන්නේ නැතුව මේ පිළිබඳව මන්ත්‍රීතුමා සොයා බැලුවා. විශේෂයෙන්ම අපි යටතේ පවතින්නේ වාරි එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයට ජලය ලබා දීම සඳහා අවශ්‍ය වාරි පද්ධති. දැන් මේ ප්‍රදේශය හෝ මේ ඇල අපාමාත්‍යංශයට නෙමෙයි තියෙන්නේ, කෙසේ වෙතත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවටත් නොවේ, මහවැලි අධිකාරියටත් නෙවෙයි, වගේම ගොවිජන සේවා පැත්තෙන් අපි සොයලා බැලුවා. කෘෂිකර්ම අමාත්‍යංශයෙන් බලපුවහම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටත් නැහැ. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභාව විසින් නඩත්තු කරගන්න තමයි වගකීම තියෙන්නේ. ඉතින් මම හිතනවා පළාත් සභා පළාත් පාලන ඇමතුමාගෙනුත් අපිට ඒ සඳහා සහයෝගය ගත්තොත් ජලය බසින ඇලක් නිසා එය හදාගන්න පුළුවන් වෙයි. ඒ සම්බන්ධව මම ජානක වක්කුමුර ඇමතුමාටත් අපි කතා කරලා මැදිහත් වෙන්නම් ගරු මන්ත්‍රීතුමා.
Thank you.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, ඔබතුමා හොඳින්ම දන්නවා මේ අවස්ථාව ආහාර සුරක්ෂිතතාවයේ පිළිබඳව ඉතාම සුවිශේෂ වශයෙන් සාකච්ඡා වන කාලවකවානුවක්. වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ගිහිල්ලා දඩිබිඩියේ ඇත්ත වශයෙන්ම රටේම විශාල ආහාර හිගයකට අපට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක සුනාමියක් හෝ වෙනත් ස්වභාවික විපතක් නිසා නෙවෙයි, ගත්ත වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නිසා සහ ඒ පිළිබඳව අප වැරදි තක්සේරුවකින් කටයුතු නොකිරීම නිසා තමයි මේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව අද දැඩි ලෙස අපි සාකච්ඡා වෙන්නේ. ඇත්තරම මේ අපේ ගරු අමාත්‍යතුමා සුවිශේෂී වශයෙන් කෘෂිකාර්මික ප්‍රදේශයකින් බිහි වෙලා ආපු, ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය ඉතා සැබෑ ලෙස අමතපු අමාත්‍යවරේ. ඇත්තරම ඔබතුමාට වෙන් කරලා තිබෙන මුදල් ප්‍රමාණයත් අපි මගේ සතුව මේ වෙලාවේ තිබෙනවා. මම කියන්නේ අපට හෙක්ටයාර 550,000ක වගේ ප්‍රමාණයක් ඇත්තටම අවශ්‍යයි ජලය ලබා දීම සඳහා මේ විවිධ වීසා අනිකුත් භෝග වගා කිරීම සඳහා. එතන මම අහන්නේ පහුගිය කාලයේ සුවිශේෂී වශයෙන් වර්ෂාපතනය සහ වෙනත් ස්වභාවික විපත් නිසා මේ සුළු වාරි මාර්ග සහ මහා වාරි මාර්ග කැඩී යෑමේ අවදානමකට පත් වෙලා තිබෙනවා. මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කෙත් විශාල වශයෙන් මේවා තිබෙනවා. අද කාල වේලාව මදි නිසා ඒකින් එක මම ඔබතුමාට කාලය ගන්නේ නැහැ සාකච්ඡා කරන්න. මම අහන්නේ මේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයට අපිට කොහොමද මුහුණ දෙන්න පුළුවන්නේ? ඔබතුමාට මේවා සකසුරුවම් කරගත්තේ නැතිනම් කාලට වේලාවට අපට මේ ජලය පිළිබඳ ප්‍රශ්නය වාරි මාර්ග පිළිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බෑ. මගේ නිගමනයේ නම් ඔබතුමාට මේ වෙන් කරලා තිබෙන මුදල් ප්‍රමාණය කිසිසේත්ම සෑහෙන්නේ නෑ මේ පහුගිය අවස්ථාවලදී කැඩී බිඳී ගිහිල්ලා තියෙන අවදානමේ තිබෙන වාරි මාර්ග සකස් කිරීමට. මේ පිළිබඳ වැඩපිළිවෙල මොකද්ද කියලා මට කෙටියෙන් ඔබතුමා කියන්න පුළුවන්ද කියන එක මම ඔබතුමා විමසීමක් කරනවා.
ප්‍රථමයෙන්ම මන්ත්‍රීතුමා, දැන් මේ සම්බන්ධයෙන් තමයි රාජ්‍ය අමාත්‍යතුමායි මමයි මෙතනදී සාකච්ඡා කරමින් සිටියේ. දැන් වාරි සෞභාග්‍ය වැඩසටහනක් නතර වෙලා තියෙන වෙලාවක ඇල මාර්ගයේ වගේම විශේෂයෙන්ම කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපිට ගොඩක් සම්පත්දායකින්ගේ සහයෝගය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් සමහර දැන් ඊයේ දිනේ සීගිරියක ව්‍යාපාරික මහත්මයෙක් කිව්වේ එතුමා මේ ප්‍රදේශයේ අක්කර 300ක් විතර වගා කරන්න පුළුවන් මේ ඇලක් කපලා වතුර ටික දුන්නොත්. ඒ නිසා අපිට අනුමැතීන් ටික අරගෙන දෙන්න අපි කරන්නම් කියලා. මේ සම්බන්ධයෙන් දැන් වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා තියෙනවා. අංක 1 ඒ සඳහා රාජ්‍ය අමාත්‍යතුමාත් ලොකු මහන්සියක් ගන්නවා. ඒ වගේම තමයි ඔබතුමා කිව්ව වර්ෂාවත් එක්ක කැඩී බිඳී ගියපු ටික අපි මොන යම් හේතුවකින්වත් අපිට නවත්තන්න බෑ. තියෙන මුදල් උපරිම වශයෙන් ප්‍රයෝජනයට අරගෙන අර්බුද තිබ්බත් කළමනාකරණයක් ඇතුව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ තියෙන යන්ත්‍ර උපකරණ භාවිතා කරලා ඒ අඩුපාඩු සකස් කරන්න කටයුතු කරනවා. යම් හෝ අවදානමක් තියෙන ඒ වගේම අපේට තොරතුරක් ලැබිච්ච නැති ඇල මාර්ගයක් හෝ ඒ වෙනත් ගැටලුවක් තියෙනවා නම් ඔබතුමා ඉදිරිපත් කරන්නේ ඒ දෙයට අනිවාර්යයෙන්ම අපි මැදිහත් වෙනවා. නමුත් දැන් ප්‍රගති සමාලෝචන සාකච්ඡා දිගින් දිගටම අපි ගන්නවා. ඒ එකකදිවත් එහෙම මුදල් නෑ මේක හදන්න කියන එක නම් තවම දැනුවත් කළා නැහැ අපිට.
Thank you. Question number 37, Honorable Lalith Ellavala to ask the Minister of Irrigation.
ආනවා ගරු සභාපතිතුමනි.
Honorable Minister.
ආයක ආරම්භ කර නැත. අංක 2 ප්‍රතිපාදන පිළිබඳ ගැටලු සහ ඉන්ධන ගැටලු හේතුවෙන් කලක් නවතා දමා තිබුණද මේ වන විට නැවත ආරම්භ කර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී. අංක 3 පහත ආ හි එක කොටස පරිදි සංවර්ධන කටයුතු කඩිනමින් ඉටු කිරීම තුළින් එම අපහසුතා මගහැරවීමට කටයුතු කරමින් පවතී. 4 පහත ආ හි එක කොටස පරිදි ගේබියන් බැම්ම සැකසීම තුළින් එම අනුතුරුදායක තත්ත්වය වැළැක්වීමට කටයුතු කරමින් පවතී. ඔව් ඉහත කරුණු පිළිබඳ දැනුවත්. එවැගේම ආ එක මෙම වැව ආශ්‍රිතව තවදුරටත් සංවර්ධන යෝජනා ඇති බව ප්‍රදේශවාසීන් සහ දේශපාලන අධිකාරී විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා නව ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන ලදී. එම ඇස්තමේන්තුවට අදාළව කාර්යයන් පහත පරිදි වේ. ගේබියන් බැම්ම සැකසීම පළමු අදියර 19,90,000ක්. එවගේම රොන් මඩ ඉවත් කිරීම සහ අමුණු ලෑලි දැමීම දෙවන අදියර 62,23,000ක මුදලක්. ඒ අනුව දැනට පවතින මුදල් ප්‍රතිපාදන මත මෙම කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇති අතර ශ්‍රේෂ්ඨයෙන් ලබාගත් තොරතුරු අනුව එම ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන භෞතික ප්‍රගතිය පහත පරිදි වේ. ගේබියන් බැම්ම සැකසීම පළමු අදියර. ගේබියන් දැල් පෙට්ටි මේ වන විටත් මිලටගෙන ඇති අතර කළුගල් සඳහා මිල ගණන් කැඳවීමෙන් අනතුරුව කොන්ත්‍රාත් ප්‍රදානය කර 2022 9 මාසේ 27 වන දින සිට වැඩබිමට ගල් සපයමින් පවතී. භෞතික ප්‍රගතිය 25%. මේ සම්බන්ධයෙන් අපිත් ප්‍රායෝගිකව හොයලා බැලුවා කරු මන්ත්‍රීතුමා. එවැගේම රොන් මඩ ඉවත් කිරීම සහ අමුණු ලෑලි දැමීම දෙවැනි අදියර ඉන්ධන ගැටලු හේතුවෙන් ප්‍රමාද වී පැවති රොන් මඩ ඉවත් කිරීමේ කාර්යයන් 2022 සැප්තැම්බර් මාස 3 වන සතියේ සිට නැවත ආරම්භ කර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. භෞතික ප්‍රගතිය 55%ක් 65%ක් අතර. ඒ වගේම ආංක 2 ප්‍රතිපාදන පිළිබඳ ගැටලු සහ ඉන්ධන ගැටලු හේතුවෙන් කලක් නවතා දමා තිබුණද මේ වන විට එම සංවර්ධන කටයුතු නැවත ආරම්භ කර කෙරමින් පවතින බැවින් එවැන්නට අවශ්‍යතාවයක් නොමැත. ආ 3 ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් සොරව දොරටු විවෘතව පවතින බැවින් වැවෙහි ජලය රඳවා නොගැනීම නිසා පහළ පිහිටා ඇති කුමුරු ඉඩම් ජලයෙන් යටවන තත්ත්වයක් මත කුමුරු ඉඩම් වගා කළද ජලයෙන් යටවන බැවින් වගා කටයුතු අසාර්ථක වී ඇත. තවද කුමුරු ඉඩම් වලට පහළින් නැති කළුවැල් ඇල සුද්ධ නොකිරීම සහ කුඹුරු යටවීමට බලපා ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරු අස්වැද්දීමේ කටයුතු නැවතී ඇත. එබැවින් කඩිනමින් සංවර්ධන කටයුතු අවසන් කර එම ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරු අස්වැද්දීම සඳහා ලබා දීමට නියමිතයි. තවද මුළු වගා බිම් ප්‍රමාණය හෙක්ටයා 18-20ක් අක්කර 45ක 50ක වැනි ප්‍රමාණයක් අතර වන අතර ඉන් වගා කරනුයේ හෙක්ටයාර 7.7ක් අක්කර 19ක් පමණ බිම් ප්‍රමාණයකි. ප්‍රතිලාභීන් සංඛ්‍යාව 120කි. ඈ අදාළ නොවේ.
ගරු සභාපතිතුමනි, මේක ඇත්තටම 2021 2.7 වෙනිදා තමයි මේ වාරි සෞභාග්‍ය මේ වැවිට වැව ආරම්භ කරන්නේ. මේ ආරම්භ කරන දවසේම අපිට කිව්වේ, අපි එදා ඇහුවාම මේ කවදද කෙරෙන්නේ කියලා, මාස 8ක් ඇතුළත මේ වැඩ අවසන් වෙනවා කියලා කිව්වා. හැබැයි නමුත් ඔබතුමා නිරීක්ෂණය කරනාම පේනවා මේකේ රොම්මඩ වෙනුවට ඉවත් කළේ රොම්මඩ නෙමේ, දෙපැත්තේ බැමි කපලා හිටන් පස්තික තමයි ඇද්දේ. පස්තික කපලා ඇදගත් එක තමයි මේක කළේ. මේක රොම්මඩ ඉවත්ුන්නේ නැහැ. ඊට පස්සේ මේක විටින් විට සාකච්ඡා කරනකොට මම රාජ්‍ය අමාත්‍යාංශයේ වෙලේ ලේකම්තුමාට පවා කියලා ලේකම්තුමාව එක්කන් ගිහිල්ලා මේක පෙන්වුවට පස්සේ ඒ ගිය නිලධාරීන් ඉහළ නිලධාරීන් සියලු දෙනා පිළිගත්තා මෙතන ලොකු වැරද්දක් වෙලා තියෙනවා කියලා. ඒක නිසා අද වැවිට මෛත්‍රී මහාවිද්‍යාලයේ මේකට වතුර පෙරෙව්වට පස්සේ වැවිට මෛත්‍රී මහාවිද්‍යාලයේ ළමෙක් මේක ආවොත් එහෙම අනිවාර්යයෙන්ම ජීවිත හානියකට ලක් වෙනවා මේක වැව කපලා තියෙන විදියට. මෙතන තමයි ගරු ඇමතුමනි, මෙතන තමයි සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශයේ ගොවීන්, ඒ වගේම ඒ මීගවයන්, ඒ ප්‍රදේශයේ ඉන්න අලින් නාවන තැන ඒවා සම්පූර්ණ විනාශ කළා. ඒක ඉතිහාසයේ ඉඳන් ඒක වැවිට වැව හදපු කාලේ ඉඳන් තීච්චා. ඒවා ඔක්කොම විනාශ කළා දාලා. මං අහන්නේ දැන් රජයේ විසින් දැන් මේ මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ මේ නිලධාරී කරපු වැරද්දකට. මේ දෙපැත්තේ පස්කඳ කපලා එක පැත්තකින් පාර කඩාගෙන යනවා. අනිත් පැත්තෙන් මේ පාරත් එක්කම වැවිට ඉස්කෝලේ ගාවට එනකම් මේ පැත්තෙන් ඒ පාර කපලා. ඒක ලොකු අනතුරක් කළා. එක දෙයක් විතරක් කළා. හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙකුටයි ති හෝටලයක් තියෙනවා. ඒ හෝටලේ පැත්තේ නම් හදලා දුන්නා තව වැවිට වැවෙන් ටිකකුත් ගොඩ කළා දාලා. වැවෙන්නුත් ගොඩ කළා, බැම්මක් හදලා දුන්නා. ඒ දේ විතරයි එතන නිලධාරීන්ගේ කුදලක් කළේ. අපි කොච්චර කිව්වත් ඇහුවේ නැහැ. ඊට පස්සේ මැනුම් කටයුතු කරන්න කිව්වා. මැනුම් කටයුතු කරන්න කිව්වම මේ හෝටලේ තාප්පෙ ගාවට එනකම්ම මේ වැවට අයිති. අපි කිව්වා ඒ ටික වෙන් කරන්න කියලා. ඒක නිසා මම අහන්නේ ගරු ඇමතුමනි, මේ නිලධාරී කරපු වැරද්දට තමයි රජයේ සල්ලි වෙන් කරන්නේ මේ පැතිබැම් බඳින්න. මේ වැරද්දට දෙන දඬුවම මොකද්ද? මේ නිලධාරීන්ට මෙන්න මේ වැරද්දට දඬුවමක් දෙන්න ඕන. නැවතත් නැත්තම් මේ නිලධාරීන් මේක කරනවා. ඒක වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් ඒ වගේම ගෝජන් සේවා දෙපාර්තමේන්තුවත් එකතු වෙලා තමයි කළේ.
මේක
මම විටින් විට ගිහිල්ලා ඇමතිවරු හම්බ වෙලා ඇමතිවරුන් ගිහිල්ලා පෙන්නලා මගේ තේ අලුජ්ජමගේ ඇමතුමත් ගිහිල්ලා බැලුවා. බල්ලා ඒ ටික කළා.
Honorable member, please be brief about the question.
අපේ යන්න බැරි තැන වෙලා තියෙන අද රජයත් අපහසුතාවයට වෙලා මේ එතන ජනතාව කියන්නේ මේ එල්ලාවල්ලා වැලි විකුණ ගත්තා කියලා. අපි මේ ගැන දන්නේවත් නැහැ. ඉතින් ඒක නිසා මේකට දැඩි
Thank you honorable member, honorable minister.
දැඩි කියා මාර්ගයක් ගන්න ඕනේ නිලධාරීන්ට දරු ඇමතුමනි.
කරු මන්ත්‍රීතුමා මේ ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අයත් වෙන වැවිට වැව. එතකොට අපි දැන් ඔබතුමා මීට කලිනුත් කෘෂිකර්ම ඇමතුමාට මේ සම්බන්ධව පැමිණිලි කරේ ප්‍රශ්නයක් තියෙන නිසා ඉතින් මමත් අපේ රාජ්‍ය ඇමතුමාටත් උපදෙස් ලබා දෙනවා. කණ්ඩායමක් එක්ක ඇවිල්ලා මේ සම්බන්ධ සම්පූර්ණම අධීක්ෂණයක් කළා. ඒ සම්බන්ධව අපි විමර්ශනයක් කරමු. විමර්ශනයක් කළා ඒ වෙච්ච වැරද්ද පිළිබඳව අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරමු. ඒක එක. එවැගේම කඩිනමින් දැන් වෙච්ච දේ හානියක් වගේම ඉක්මනින් හදලා අපි දන්නවා එතන පාසලටත් අවදානමක් තියෙනවා. ඒ නිසා ඉක්මනින්ම හදන්නත් කටයුතු කරමු.
Thank you.
මම ඔබතුමාගේ ඉල්ලන්නේ මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමාගේ ඉල්ලන්නේ දැන් අර ඔබතුමා කිව්වා වගේම පහළ ගොවීන්ට දැන් වගා කරගන්න විදියක් නැහැ. දැන් අවුරුදු ගාණක් තිස්සේ මේක 2021 ඉඳන් මේ වෙනකම්ම වගා හානි වෙනවා. මොකද වතුර රැඳින්නේ නැහැ. වතුර ටික සම්පූර්ණ වෙල්ල වලට ගිහිල්ලා වගාව හානි වෙනවා. ඉතින් ඒක මහා අපරාධයක් ඇත්තටම. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලන දේ තමයි කඩිනමින් මේක වැඩි අවධානයක් යොමු කළා. මේක තීන වැඩ ටික ඉක්මනින් කළා. වතුර පිරවලා අර ඇනිකට් ටික වහලා වතුර පිරවන විදියට වැඩපිළිවෙලක් කඩිනමින් හදන්න. ඒකත් එක්කම වතුර පුරවනකොටම අර පාසල පැත්ත තියෙන බැම්ම අනිවාර්යෙන් බැඳින්න. නැත්තම් ජීවිත හානියක් පවා වෙන්න ඉඩ තියෙනවා. පාසල එහා පැත්තේ තියෙන නිසා මේක ඉක්මනින් කටයුතු කරන්න කියන ගෞරවනීය ඉල්ලීම කරනවා.
Thank you.
දැන් මන්ත්‍රීතුමා දැන් අපිට ප්‍රශ්න දෙකයි තියෙන්නේ. එකක් විශේෂයෙන්ම ආපු. ඒ කියන්නේ ඔබතුමාගේ ඉල්ලීම. එකක් අනිත් එක ගැටඹේ විහාරස්ථානයේ අපේ දිලුම් මන්ත්‍රීතුමයි ලෝහන් මන්ත්‍රීතුමාලා නිතර දැනුවත් කරන එකක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපේ තියෙන යන්ත්‍ර උපකරණත් එකතු කරලා ඉක්මනින්ම හදන්න අවශ්‍ය සහයෝගය ගන්න කටයුතු ලබා දෙනවා. කඩිනමින් මැදිහත් වෙනවා.
Thank you. Question Thank you. Honorable Minister.
No, Mamat Innan Ilangata Bala.
Thank you. Question number 38. Honorable Gayantha Karunathilaka to ask the Minister of Labour and Foreign Employment.
Anwan Sabhapathimani.
Honorable Minister. Honorable Jagat Pushpakumara.
Hi. වර්ෂ 2015 සිට 2021 දක්වා කාලය තුළ විදේශයන්හි සිදු අනතුරු හේතුවෙන් තාවකාලික අකර්මණ්‍යතාවයට පත් වූ පූර්ණ අකර්මණ්‍යතාවයට පත් වූ සහ මරණයට පත් වූ ශ්‍රී ලංක ශ්‍රමිකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂ 90 වෙනින් වශයෙන් මම දක්වනවා. එක පූර්ණ අකර්මණ්‍යතාවයට පත් වූ සංඛ්‍යාව 2015.0 2016.8 2017.5 2018.8 2023 2021.1 2021.2 තාවකාලික අකර්මණ්‍යතාවයට පත් වූ සංඛ්‍යාව 2015.0 2016.3 2017.4 2018.6 2019.5 2020.1 2021.1 මරණයට පත් වූ සංඛ්‍යාව 2015.201 2016.250 2017.228 2018.215 2019.196 2020.196 2021.191 ඔවුන් වෙනුවෙන් රජය ලබා දී ඇති සහන දෙවැනි කොටස කාර්යාංශ ලියාපදිංචි කාලය ඇතුළත ඉහත ආපදාවන්ට ලක්වන පුද්ගලයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් වන්දි ලබා දෙනු ලබන අතර කාර්යාංශ ලියාපදිංචි අවසන්ම ඉහත ආපදාවන්ට ලක්වන පුද්ගලයන් සඳහා සේවක සුබ සාධක අරමුදල මගින් වන්දි ලබා දෙනු ඇත. ලබා දුන් වන්දි සම්බන්ධයෙන් තොරතුරු අමුණුව එකේ සඳහන් වෙනවා. බුදුවාට එක සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි විදේශයන් සේවයේ යෙදී සිටි පූර්ණ අකර්මණ්‍යතාවයේ ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා නොමිලේ නිවසක් ඉදිකර දීමේ හෝ ඔවුන්ගේ කැමැත්ත පරිදි ඊට සමාන ප්‍රතිලාභයක් ලබා දීමේ වැඩසටහනක් මේ විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ. විදේශ රැකියාවෙන් නිරත තිබේදී කියලා ඔබතුමා විමසලා තියෙනවා. ඒක පිළිතුර විදේශ රැකියාවේ නිරතව සිටියදී සිදුවන හදිසි අනතුරක් හේතුවෙන් ස්ථිර ආබාධිත භාවය 65% ඉක්මවන තමාට තමාගේ නමට ඉඩමක් සහිත විදේශ රැකියාව සඳහා විදේශගත වූ ශ්‍රී ලංකේයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව නිවසක් ඉදිකර දීමේ කාර්යංශ විසින් සිදු කරනු ලබයි. ඒ අනුව මේ වන විට හිමිකම් ලැබූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව එක එක් වර්ෂයට අනුව වෙන්වෙන් වශයෙන් පහත පරිදි වේ 2015.01 2016.01 2017.01 2018.01 2019.01 2020.01 2021.01 එක ඈ කොටස පැනනොනගි.
Honorable Member.
ගරු සභාපතිතුමනි, දැන් එතුමාගේ උත්තරයට අනුව විශේෂයෙන්ම 2015 ඉඳලා මම අහලා තිනවා. නමුත් 2019 ඉඳලා අපි බැලුවොත් මොකද මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරා එවැනි විදේශීය රටක ශ්‍රමිකයෙක් හැටියට ඉන්න කෙනෙකුට අනතුරකට පත් වුණොත් පූර්ණකාලීන අකර්මණ්‍ය තත්ත්වයට පත් වුණොත් එහෙම නැත්නම් මරණයට පත් වූවන්ට නොමිලේ නිවසක් ඉදිකර දීමට කටයුතු කරනවා කියලා. එහෙම නැත්නම් ඒ අයගේ කැමැත්ත පරිදි ඊට සමාන ප්‍රතිරාවයක් ලබා දෙනවා කියලා. දෙපතුමාගේ උත්තරයට අනුව 2019 ඒ වගේම 2020 සහ 2021 කියන අවුරුදු තුනටම එවැනි ප්‍රතිලාභයක් ලබන්න කටයුතු කරලා තිබෙන්නේ එක වර්ෂයකට එක්කෙනයි. නමුත් ඔබතුමාගේම උත්තරයට අනුව මම අහපු ප්‍රශ්නකට උත්තර දීනකොට දැන් සඳහන් කරනවා මරණයට පත් වූ සංඛ්‍යාව කියනකොට 2019 200කට ආසන්නයි 2020 190 ගානක් කියලා මට මතක විදිහට කිව්වේ 2021 200කට ආසන්න පිරිසක් මිය ගිහින් තියෙනවා. එතකොට ඒ අවුරුදු තුනට විතරක් 600ක් විතර ආසන්න ප්‍රමාණයක් මිය ගිහින් තිබෙනවා. නමුත් මේ ප්‍රතිලාභය ලැබලා තියෙන්නේ අවුරුද්දටම එක්කෙනයි. එතන පොඩි පරස්පරයක් තියෙනව නේද කියලා මම සැකයක් මතුවෙනවා.
Honorable Minister.
මේ සම්බන්ධව ඔබතුමා අහපු ප්‍රශ්න සම්බන්ධව මම විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හරියටම සංඛ්‍යාත්මකව හොයලා බලලා මේ අනුව ඔබතුමාගේ අහන ප්‍රශ්නය මම නිවැරදිව ඔබතුමාට වර්තා කරනවා. නෑ ඔබතුමා කියන එක මම පිළිගන්නවා. ඒ අනුව හරියටම නිවැරදි තොරතුරු ඔබතුමාට මම ලැබෙන සලසන.
Honorable Member.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ සභාපතිතුමනි, දැන් අපි දන්නවා මේ ඩුබායි වලට එහෙම විසිට වීසා වලට අපේ කාන්තාව යවන මේ එකක් තියෙනවානේ. මම හිතන්නේ දැන් ඕමාන් වලටත් යවනවද කොහෙද? එතකොට ඒ ගියාට පස්සේ ඒගොල්ලෝ එහේ ඒජන්සි එක මාර්ගයෙන් රැකියාවක් අරගෙන ඊට පස්සේ මෙහේ කාර්යංශයේ ලියාපදිංචි වෙලා රක්ෂණ හිමිකම් පවා ලැබෙන්නේ එහෙම වුණාම. නමුත් අපිට දැනගන්න තියෙන විදිහට දැන් එහෙම විසිට වීසා වලින් යන විශාල පිරිසක් වෙන වෙන ඇඳුරුම්කම් වලට ක්‍රමසහවිදි පාවිච්චි කරලා රැකියාවල් හොයාගන්නවා. කාර්යංශයට වගකීමක් නැහැ එතකොට. ඉතින් ඒකෙන් විශාල පිරිසක් අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා තියෙනවා අපේ රටේ කාන්තාව. ඒ සම්බන්ධව මොකද්ද කාර්යංශයේ මේ එහෙම නැත්නම් ඔබේ අමාත්‍යාංශයේ අරගෙන තියෙන වැඩපිළිවෙල මොකද? විශාල පිරිසක් අනාරක්ෂිත තත්ත්වයට දිගින් දිගටම පත් වෙන බව දැන රජයක් හැටියට යම් පියවරක් අරන් තියෙනවද කියන එක තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ. අපේ තලතාතු කෝරණ මන්ත්‍රීතුමියත් හිටපු ඇමතිවරියක් ওই વિશે එතුමියත් පැහැදිලි කිරීමක් ගන්නත් බලාපොරොත්තු වෙනවා මේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ හරහා.
ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්කම අපරන් හොඳයි. එතකොට මට එක සැරේම උත්තර දෙන්න ප්‍රශ්න දෙකයි.
Honorable තලතාතු කෝරණ
ගරු ඇමතිතුමනි, අපි 2015 විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙලක් පටන් ගත්තා. ශ්‍රමික සුබසාධන, ශ්‍රමික සුරකුම කියලා විදේශ රැකියා අමාත්‍යාංශයේ. ඒක මේ වෙනකොට තාමත් ක්‍රියාත්මකද? එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් වෙන වැඩපිළිවෙලක් මොකක් හරි ක්‍රියාත්මක කරනවද කියන එක පොඩ්ඩක් දැනගන්න මගේ දැනගැනීම පිණිස මම අහන්නේ.
වඩා හොඳින් ඔබතුමිය මේ සම්බන්ධ ඔබතුමියට තොරතුරු ලැබෙනවා ඇතිනේ. රයිට්. මේ ප්‍රශ්නේ එකක් ඔබතුමා සඳහන් කරපු කාරණාව සම්බන්ධ විසිට ෆීස් අරගෙන යන්නේ ගොඩක් වෙලාවට ඒජන්සි මාර්ගයෙන් නෙවෙයි, බොහෝ ඒවා තමන්ගේ සහෝදරයෙක් හරි යාළුවෙක් හරි පිටරට හිටියම් වීසා එක එවනවා. එතන ඒක මේස අරගෙන තමයි යන්නේ. එතකොට ටිකක් කලක් ගියාම සත්‍ය වශයෙන්ම එතන රැකියාවක් ලැබුණොත් ඒක ජොබ් වීසා හැටියට පරිවර්තනය කරගන්නවා. එතන විසිට වීසා සම්බන්ධව අපිට යෝ වක්‍යමක් ගන්න බැ. අපි දැන් මීට සතියකට පමණ කරත් අපේ මේ සාකච්ඡා කරා කොහොමද මේක පාලනය කරන්න කියන එක. එතකොට දැන් මම නික අදාසක් හැටියට යෝජනා කරා, මෙතුමිය නීතිච්ච තුමියක් හැටියට දන්නවා, අඩු ගානේ මේ මේ ඉමිග්‍රේෂන් එකේ හරි ඇෆිඩේවිට් එකක් ගන්න මෙම ගන්නවා මෙහෙම යනවා කියන එක සම්බන්ධවත්. නමුත් ඒක කෙනෙක්ට මානවීයකම් ප්‍රශ්නයක් වෙන්න නිසා පොඩි තවදුරටත් මේක සාකච්ඡා කරන එක නම් මේ සඳහන් කර ප්‍රශ්නයක් වෙන නිසා අපි තවදුරටත් සාකච්ඡා කරනවා. මෙයා පාලනය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව කටයුතු කරන්න ඔබතුමිය කරන පැහැදිලි කිරීමක් සම්බන්ධවත් මම මේ ආයතනෙත් එක්ක මම හිතන ඔබතුමියක් දන්නවා, මම ඔබතුමත් දන්නවා වැඩි කාලයක් නෙවෙයි, සම්පූර්ණ අධ්‍යයනයක් කරලා හොඳ අවබෝධයක් ලබාගෙන ඔබතුමන්ට ඔබතුමියට පිළිතුරක් ලබා දෙන්න මම කටයුතු කරන්නම්. හොඳයි, බොහොම ස්තුතියි.
Thank you. Question number 39. Honorable Gayantha Karunathilaka to ask the Minister of Investment Promotions.
Anava Sabhapathuma.
Honorable Minister.
Garu Mantrimani obathuma ahala thiyenne 2015 sita 20 20 dakwa Sri Lanka dittapurasi bhava laba ganima sadha illum kara athi pudgala sankhyawa saha 11 varshaya 90 e dittapurasi bhava laba dunna lekhane eka kiyawanna awashyada sabhagatha karannada. ඒ කියන්නේ 2018 හරි 2018 9750ක් ඉල්ලලා තියෙනවා, 9186ක් ලබලා දීලා තියෙනවා, 2019 8702ක් ඉල්ලුම් කරලා තියෙනවා, 7082ක් ලබලා දීලා තියෙනවා, 2020 ඉල්ලලා තියෙනවා 3988ක් ලබලා දීලා තියෙනවා, 2803ක් ලබලා දීලා තියෙනවා. ඊටු ටිකක් තියෙනවා මම සභාගත කරන්න. ඒකේ දෙවනි කාරණේ ඔබතුමා අහන්නේ දිට්ඨපුරවාසී භාවය ලුම් කළාද දිනේ සිට එය ලබා දීම දක්වා වන කාල සීමාව නිශ්චිත කාල සීමාවක් නැහැ. නමුත් දෙපාර්තමේන්තුවට පරිබාහිර ආයතන වලින් කැඳවන වාර්තා නිසිකලට ලැබේ නම් හා ලැබෙන ආදායම් පත්‍රවල තොරතුරු හා ලබා දෙන ලේඛනවල අඩුපාඩුවක් නොපවතින්නේ නම් අයදුම් පතක් උපරිම මාස 5 කාලයකදී නිකුත් කළ හැකි. මේක දැනට අපි ඔන්ලයින් කරන්නත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. එතකොට දෙවනි ප්‍රශ්නේ අදාළ වෙන්නේ
නැහැ. එමෙතුමනි මම කැමති පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට ඔබතුමාගේ අවධානයට යොමු කරන්න. ඔබතුමත් මේ අලුතෙන් මේ විෂයට දැන් සම්බන්ධ වෙච්ච වෙලාවේ අපි දන්නවා මේ දිට්ඨපුරවැසි භාවයේ ඉල්ලුම් කරන බොහෝ දෙනෙක්ට විශාල කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් දියුණු රටවල් වල එහෙම වැඩ කළ පුරුදු මිනිස්සුන්ට මේක ටිකක් ප්‍රහේලිකාව. එතකොට මේ නිර්දේශ කරන්න කමිටුවක් තියෙනවා. මං දන්න තරමට ආගමික දෙපාර්තමේන්තුවෙන් ඒ අදාළ ඔබතුමාලගේ අමාත්‍යාංශේ නියෝජිතෙක්, විදේශ කටයුතු අමාත්‍යාංශේ නියෝජිතෙක්, ඒ වගේම මං හිතන්නේ ලියා පුජ්ජලි ලියාපංචිකරිමේ කොමසාරිස්තුමා වගේ අය තමයි ඒ කමිටුවේ ඉන්නේ. 4 දෙනෙක් විතර තමයි ඉන්නේ. බොහෝ දෙනෙක්ගේ මතයක් තියෙන මේ අනවශ්‍ය ප්‍රමාදයට හේතුව මේ කමිටුව නිශ්චිත පරිදි රැස් වෙන්නේ නැති එකත් එක හේතුවක් කියලා. එහෙම නිශ්චිත කාල සීමාවක් තියෙනවද, මාසයකට වරක් හරි දෙවරක් හරි එහෙම කියලා තියෙනවද කියලා පොඩ්ඩක් ඔබතුමා දන්නවද කියලා?
Honorable Minister. Honorable Minister.
ඔබතුමනි මාසකට වරක් තමයි තියෙන්නේ. නමුත් අවශ්‍යතාවයේ මත ඊට කලින් වුණත් රැස්වීමට බාධාවක් නැහැ. මෙතන අපි දකින්නම ප්‍රධාන ඩිලේක තිබුණේ මේ SIS reports වල තමයි ඩිලේක තිබිලා තියෙන්නේ. ඉතින් පහුගිය සතියේ මම පොලිසියේ අයත් එක්ක සාකච්ඡා කරුවා මේ SIS එක සහ අපිට මේ ඔන්ලයින් කරන අවස්ථාවේදී පොලිසියේ VPN එක හරහා මේ ඇප්ලිකේෂන් උත් අපිට යන්න පුළුවන් නම් එතකොට ඒ පොලිස් ක්ලියරන්ස් එකත් ඇතුවම තමයි මේ කමිටුවට මේ වාර්තා ලැබෙන්නේ. ඒක කමිටුව තියෙන්නේ අනුමත කරන්න විතරයි. දැන් කරන්නේ අනිත් පැත්තට කමිටුව අනුමත කරලා යවනවා SIS එකට. මෙතනදී තමයි කාලේ ගත වෙන්නේ. අපි කඩිනමින් මේක මාස 5ක් නෙමෙයි මාස 3ක් විතර ඇතුළත කරන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න බලාපොරොත්තු
වෙනවා. හොනරබල් මෙම්බර්
මේ මාස 5ක උපරිමයකින් කියලා කිව්වට ඇත්තටම ඒකත් එහෙම කරගන්නේ ඇතුළේ ඇඳුණුම් කමකින් කොහෙන් හරි මොකක් හරි සපෝට් එකක් අරන් කරගන්නේ.
Honorable Minister.
අරකියෝ මම පහුගිය සතියේ 1000කට එහා අස්සන් කෙරුවා. සමහරක් ඒවා අවුරුද්දක් ගියේවත් ඒක ඇතුලේ තිබුණා ඔබතුමා කියන කාරණය.
Honorable Member. Honorable Member. Honorable Gayantha.
එමෙතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නය ඇරෙන්න මම අහන්න කැමතියි මේ කාලේ මේ බොහෝ දෙනෙක් අපෙනුත් ප්‍රශ්න කරන කාරණයක් නිසා දැන් පහුගිය දවස්වල අපි දැක්කා මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය මත තරුණ තරුණියෝ බොහොම උනන්දු වෙනවා පිටරටට යන්න. පාස්පෝර්ට් පෝලිම අපි දැක්කා. ප්‍රස්තියාදු වෙන හැටි. දැන් මං හිතන්නේ ඔන්ලයින් ක්‍රමයට වෙලාවක් අරගෙන තමයි හදිසි පාස්පෝර්ට් එකක් ගන්න යොමු වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ රටේ විශාල පිරිසක් තරුණයෝ මේ අලුතෙන් පාස්පෝර්ට් එකක් හදාගන්න හදිසියට ගන්න පුළුවන් ක්‍රමය මොකද්ද කියලා දැනගන්න කැමැත්තක් තියෙනවා. ඒ නිසා ඔබතුමාට කියන්න පුළුවන් ද රස්තියාදු නොවි තදබදයක් නැතුව ශනිකව ගන්න පුළුවන් ක්‍රමය මොකද්ද දැන් ඇති කරලා තියෙන කියලා කිව්වනම් ඒක ප්‍රමාණවත්.
ක්‍රමේ ගරු අමාත්‍යතුමනි ඉස්සර තිබුණේ ඔබතුමා කිව්වාගේ උදේට ඇවිල්ලා හවස වෙනකන් රස්තියාදුන ක්‍රමයක්. නමුත් මට කලින් පැමිණිච්ච ධම්මික පෙරර අමාත්‍යතුමා ඒක එක පියවරක් එතුමා අනුගමනය කරලා තිබුණා. ඒ තමයි අපොයින්ට්මන්ට් සිස්ටම් එක. අපොයින්ට්මන්ට් එක දාපුවම ඒ දිනේ ලැබෙනවා. ඒ දිනේට එන්න පුළුවන්. නමුත් ඒ දිනේටත් යම් තරමක පෝලිමක් තියෙන තත්ත්වයක් තිබුණා. නමුත් මේ වෙනකොට දිස්ත්‍රික් කාර්යාල හරහා වන් ඩේ සර්විස් එක යම් ප්‍රමාණයක්. දැන් උදාහරණයක් ගත්තොත් මහනුවර 100ක් ලබලා දෙනවා. ඒ වගේ දිස්ත්‍රික් කාර්යාල හරහා වන් ඩේ එක අපි යම් ප්‍රමාණයක් ලබා දීම ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට සහ මුලින්ම දැන් ඔන්ලයින් තියෙන අපොයින්ට්මන්ට් එක විතරයි. අපි දැන් වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා මුළු ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකම ඔන්ලයින් කරන්න. එතකොට පොලිමට එන්න ඕනේ වෙන්නේ නැහැ. අපි කුරිය එකක් මාර්ගයෙන් වන් ඩේ එක නම් දිස්ත්‍රික් කාර්යාලෙ ගන්න වෙනවා. නෝමල් එක අපි කුරිය එකෙන් තමන්ගේ අදාළ තැපැල් කාර්යාලයට යවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වෙනුවෙන් ගනිමින් තියෙනවා. නමුත් ඒ උනත් අපොයින්ට්මන්ට් එක පහුවෙලා විදේශගත වෙන්න තියෙන දිනේ එනවනම් ඊට කලින් ඒ සඳහා අපි නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් යටතේ කවුන්ටර් එකක් විවෘත කරලා තියෙනවා. උදාහරණයකට අපොයින්ට්මන්ට් එක තියෙන්නේ ලබන මාසේ, රට යන්න තියෙන්නේ මේ මාසේ. ඒකට අවශ්‍ය ලියකියවිලි වීසා ડોකියුමන්ට්ස් පෙන්වන්න පුළුවන් නම් ඒක ඒ දවසේම කරලා දෙන්නත් මේ වෙනකොට කටයුතු සම්පාදනය කරලා තියෙනවා.
Thank you. Thank you. Honorable question number 40, Honorable Hesha Vithanagi to ask the Minister of Investment Promotions.